எந்தவே புதுவசே உன்னா தனியன் சேத்தலே ஐநாவே மாகமு அன்னுட்டு கியப்பான் முகதே காரணே
என்ன தெக்காக்கு வகையானுக்கொட்ட ரெண்டின் வண்ணுனா ஏவென்னு தத்தரம் குடாக் ஸ்தூதி வந்தோன்னு லக்ஸிரிசுவாட்ட
கவுரு வேண்டு தேத்தாகி நீட்டே பாசலான காலே
இசர் குடாக் முக்கியான டோக்டர் கெனேக் கெர்ன கேலானே ඒ අදහස තමයි මගේ හිතේ තිබුණේ. ඒත් මගේ ලැබීම මේක වෙන්නේ නැති.
ඩ්‍රීම් ස්ටාර් පළවෙනි තරගය ගැන කතා කරා. ඔබට 6 වෙනි ස්ථානය තමයි ලැබුණේ.
පළවෙනිය වුණේ නැහැ කියලා දුකක් නැහැ. දෙරණ තරගයට එන හැම දිනම දිනුම් කියලා තමයි මට හිතෙන්නේ. හැමෝම හොඳ නැහැ. ඇඟිලි පහම එක වගේ නැහැ නැක්කේ. අදට තනියම හඬලා ඒ හිත රිදවීම තනියම විඳ දරා ගන්නවා. අමහල්ලාට මගේ හිත රිදෙන අයත් එක්ක මම ගොඩක් ගැටෙන්න යන්නේ නැහැ. මට ඒ කෙනාගේ හිත රිද්දන්න උවමනාවක් නැහැනේ.
සංගීතේ නාට්‍ය ගීතය. කොහොමද ඒ අවස්ථාව හම්බ වෙන්නේ?
හොස්පිටල් එකට අපේමන්ට් හම්බුණාට පස්සේ ඒ අතර තුරේ තමයි මට ලක්ෂිරි සර්ගෙන් කෝල් එකක් එන්නේ. මෙහෙමයි දුව ඩ්‍රාමා එකක් තියෙනවා අලුතින්ම කරන. පුළුවන් ද ඇවිල්ලා සිං කරන්න කියලා කිව්වා. ඒ අවස්ථාව ගොඩක් සතුටුයි කියන්නේ මගේ රැකියාවත් එක්කම මට ඒක ලැබුණා. රිසල්ට් මගේ ආවේ අම්මා නැති වෙන්න සතියකට විතර කලින්. එදා අම්මට ගොඩක් සතුටු තුනම ලෙඩ ඇඳේ තමයි හිටියේ. එතකොටත් අම්මා කිව්වා මෙහෙම රිසල්ට් ආවකම අනේ මැනිකේ මේ අපේක්ෂා රෝහලට ඉල්ලන්නකෝ කියලා කිව්වා. එතකොට ඒ කතාවත් මට පොඩ්ඩක් හිතේ තිබුණා. ඒ නිසා ඉතින් අපේක්ෂා රෝල් මං ඉල්ලුවා. ආපු මුල දවස්වල නම් ගොඩක් වැඩ කරලා ගිහිල්ලා පාටසිකේදී යාළුවොත් එක්ක අර ඒ දේවල් කතා කරද්දී සමහරවිට ඇඬෙනවා.
පොදුවේ චෝදනාවක් එල්ල වෙනවා රෝහල් වල වැඩ කරන අයට සැරට කතා කරනවා කියලා.
අපිටත් සැර දාන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට ඉතින් ගොඩක් ඉවසීමෙන් කටයුතු කරනවා. අම්මගේ අම්මා වගේම අම්මා කෙනෙක් හිටිය මම මුලින්ම වැටුණා වෝඩ් එකේ. ඒ අම්මට තිබ්බේ බ්‍රේන් කැන්සර් එකක්. අම්මා කියනවා මේ මගේ මහත්තයා කොහොම කනවද දන්නේ නේද පුතේ. මට හරියට ඒ ගැන හිතනවා මහත්තයා කොහොම කනවද දන්නේ. මං නැතුව දුකෙන් ඇත්තේ. ඒ වයසටත් ගිහිල්ලා ඒ ආදරේ තාමත් ප්‍රබලයි. ඒ එහෙම ලෙඩක් ඇවිල්ලා තාමත් ආදරේ මං මගේ ඇස් දෙකට වඩා ඔබ ළඟ නැති මගේ හිත කකියයි කඳුළු ඔහේ යනවා ගලා හමුණා පුරුදු සුවඳක් නුරා සිහිනෙන් කී රහසේ හැඟුමන් පෑදැස්සේ ගෙහෙන හදවත පුරා දෙලිනෙ තෝ දෙලේ රහසින් කියලේ
ගයමු දවසක ජීවිතේ තාලේ. අපේ ජීවිතේට තාලයක් තියෙනවා. ඒ තාලේ කාලින් කාලෙට වෙනස් වෙනවා. හැබැයි ජීවිතේ හැලහැප්පීම්, වේදනාව, සිනහව, අභියෝග මේ සියල්ලත් එක්කම අපිට ගැටෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ හැම දෙයකටම මූණ දෙමින් සංගීතයෙන් අපිව පිනවන ගමන් හෙදකමෙන් අපව සුවපත් කරන අපූරු චරිතයකට තමයි අපි අද දවසේ ආරාධනා කරේ. ඉතින් ඇය ඇවිල්ලා ඉන්නේ. ඇය තමයි කමනි ලසන්තිකා. ආයුබෝවන්. කොහොමද ඉතින්?
හොඳින් ඉන්නවා. මේ දවස්වල ඉතින් රෝහලේ වැඩ කටයුතු කරගෙන සංගීත වැඩ කටයුතු පුළුවන් විදිහට කරගෙන ඉන්නවා.
සතුටින් ඉන්නවා.
සතුටින් ඉන්නවා.
ඇගට සුභ ආරංචියකුත් තියෙනවා අපිට කියන්න. මොකද ළඟදි දවසක තමයි ඇගේ විවාහ ගිවිස ගැනීම සිද්ධ වුණේ. ඉතින් විශේෂයෙන්ම ඒ වෙනුවෙන් අපි ඔයාට විශ් කරනවා හැමදාම ආදරෙන් සතුටින් ජීවත් වෙන ලැබේවා, සුභ අනාගතයක් වේවා කියලා.
ගොඩක් ස්තුතියක්.
අපි පොඩ්ඩක් විස්තර කියමු නේද ඔබේ ආදරණීය සැමියා ගැන?
හස්බන්ඩ් වෛද්‍යවරයෙක්. එයාගේ නම සුජීව චින්තක. ඉතින් ගොඩක් සතුටින් ඉන්නවා.
කමනි ලසන්තිකා, අපි පොඩ්ඩක් පවුලේ විස්තර කතා බහ කරමුද? ඔබ පවුලේ කීවෙනියද? පවුලේ කී දෙනෙක් ඉන්නවද?
මම පවුලේ පස්වෙනියා. අම්මයි තාත්තයි අක්කල දෙන්නයි අයියල දෙන්නත් එක්ක මම පවුලේ පස්වෙනියා. ඉතින් දැනට නම් මගේ අම්මා ජීවතුන් අතර නෑ. දැනට අවුරුදු 3කට කලින් මගේ අම්මා ජීවිත හැරදා යනවා. ඉතින් දැන් ඒ தත්ත්වේ තාමත් මගේ හිතේ කැඳ දරා ගැනීමක් දරා ගන්න අමාරුයි. ඒත් අම්මා දීපු ශක්තිය තාමත් හිතේ තියෙනවා. ඒ ශක්තියත් එක්ක ඉස්සරහට යනවා.
කොහොමද ඇයත් එක්ක ඔබේ මතකය?
මගේ ජීවිතේ තාත්තත් එක්ක ලොකු මතකයක් තිබෙන පුංචි කාලේ. එතකොට අම්මත් එක්ක මගේ ජීවිතේ ලොකු මතකයක් තියෙන්නේ මගේ 6 වසරෙන් මගේ පස්සේ. 6 වසරේ ඉඳලා ඉතින් අම්මා ගොඩක් කලකට වද්ද ගායන තරඟ වලට අරගෙන ගිහිල්ලා මාව ගොඩක්ම මගේ පස්සෙන් ඉඳගෙන දිරිමත් කරා. ඉතින් මේ තාක් දුරට එන්න තාත්තා වගේම ගොඩක්ම අම්මා මට මගේ පස්සෙන්ම හිටියා. යාත් එක්ක තියෙන මතකයන් තමයි ගොඩක් වැඩි. මම අවුරුදු 28ක් විතර වෙනකම් අම්මත් එක්ක ජීවත් වුණානේ. ඒ ජීවත් වෙන කාලේ මම අම්මා ගාවමයි නිදාගත්තේ. එතකොට අම්මත් එක්ක තමයි ඕනම දෙයකට එළියට යන්නේ. එයා ගාව තමයි ලොකු මතකයන් තියෙන්නේ.
ජීවිත විශාල බැඳීමක් තියෙනවා. පවුලේ 5 දෙනෙක් ඉන්නවා කියලා කිව්වනේ. ඒගොල්ලෝ මොනවද කරන්නේ?
අක්කල දෙනනම් ජොබ් එකක් කරන්නේ නැහැ. අයියත් බිස්නස් තමයි කරන්නේ, පොඩි අයියා. ලොකු අයියා නම් දැනට විදේශගත වෙලා ඉන්නේ. තමයි
පවුලේ විස්තර. දැන් ඔබ ගායන ශිල්පියක් මේ වෙනකොට, ඒ වගේම තවත් වෘත්තියක් ඔබට තියෙනවා. ඒ හෙදියක් විදියට ඔබ කටයුතු කරනවා. පාසල් යන කාලේ කොහොමද ඔබේ මතකය? හිතාගෙන හිටියද මම අනිවාර්යයෙන්ම හෙදියක් වෙන්න ඕනි කියලා? කවුරු වෙන්නද හිතාගෙන හිටියේ පාසල් යන කාලේ?
පාසල් යන කාලේ චූටි කාලේ අපි කියන්නේ ඉස්සර ගොඩක්ම කියන්නේ ડોක්ටර් කෙනෙක් වෙන්න කියලා. අත උස්සන්න කියලා ගොම කවුද වෙන්නේ කියලා ගොම අනිවාර්යෙන් කියන්නේ වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ කියලානේ. ඒමත් ඒ අදහස තමයි මගේ හිතෙත් තිබුණේ. කොහොම හරි අක්කේ මම දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟයට ඇඳුම් කරන්නේ 2008 වසරේ. එතකොට 2008 ම තමයි මට තරඟෙන් ආරාධනා ලැබෙන්න එන්න කියලා. එතකොට ඒ කාලෙදිම තමයි මගේ එලෙවල් වල විෂයන් පටන් ගත්තේ. මට හැබැයි මං ගොඩක් සින්දු කියන්නේ කැමති හින්දා මට පොඩ්ඩක් විතර මේ ක්ලාස් යන්න, එතකොට ඉස්කෝලේ යන්න හැම ටිකක් බැරි වුණා තරඟෙත් එක්ක. මම ලොකුවට මියුසික් ඉගෙන ගත්තේ නෑ. කියන්නේ මම ඒ ඕ ලෙවල් වෙනකම් විතරයි මියුසික් කළේ. ඉතින් ඒ ලෙවල් වලට බයව තෝරගත්තා. ඉතින් ඒ බයව තෝරගෙන ඉන්න කාලෙත් තමයි මේ තරඟයට ඇඳුම් කරේ. ඉතින් ඒත් මම අර සින්දු කියන්න කැමති හින්දා අම්මත් ගොඩක් කැමති මම ඒ පැත්තෙන් ඉදිරියට යනවා නම් කියලා, يعني ඒ පැත්තෙම දෙපැත්තෙම ඉදිරියට යනවා මම කැමතිin හිටියා. ඉතින් ඒ දවස්වල තරඟයට තමයි ගොඩක්ම මම මහන්සි වුණේ. ඊට පස්සේ ඉතින් තරඟෙන් මම අයින් වෙනවා 6 වෙනියට. ඊට පස්සේ ඉතින් මම ආයෙත් මුලින් ඉඳලා මගේ අධ්‍යාපන වැඩ කටයුතු පටන් ගත්තා. සම්පූර්ණයෙන්ම ඒකට තමයි තැන දුන්නේ. නමුත් මට වෛද්‍යවරයෙක් වෙන්න තරම් ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න බැරි වුණා. නමුත් මම හිතුවා වෛද්‍යවරයෙක් හා සමාන රැකියාවක් නේ නර්ස් කෙනෙක් කියන්නේ. ඒ වගේම වැඩ කටයුතු ටිකක් කරන රැකියාවක් නර්ස් කෙනෙක් කියන්නේ. ඉතින් මට හිතුණා මගේ ඒ හීනේ මම හැබෑ කරගන්නවා කියලා. මම ඒ හීනේට ගියා. දැන් දෙපැත්තම කරගෙන යනවා ආසයි.
වෛද්‍යවරියක් වෙන්න හීනයක් තිබුණා. ඊට පස්සේ දැන් හෙදියක් වුණා. මං දැන් හීනෙන් තවත් හීනෙකට මාරු වුණා.
මාරු වුණා.
පුංචි හරි දුකක් නැද්ද මට වෛද්‍යවරියක් වෙන්න තිබුණා කියලා?
ඔව්, එහෙම දුකක් තියෙනවා. ඒ කියන්නේ හරිම ඒ කාලේ හරිම ආසාවෙන් හිටියා අර වෛද්‍යවරයෙක් දකින්නේ අපි මෙහෙම නලාවතාගෙන
යුනිෆෝම්
එක ඇඳගෙන අර එහෙම එනකොට දැන් දකින්නකොට ආසයි. ඒ ආසාවක් තිබුණා. දැන් ඒ අර දැනටත් ඔය හොස්පිටල් එකේ ඉන්නකොට මේ අපේ වෝඩ්ස් වලට එනවා, මේ මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා එනවා. ඉතින් එයාලා දකින්නකොට අර මතක් වෙනවා, අනේ මටත් මේ වගේ ඇවිල්ලා ඉඳලා මටත් කරන්න තිබ්බනම් හොඳයි කියලා හිතනවා. ඉතින් ඒත් මගේ ලැබීම මේක වෙන්නේ නැති සතුටින් කරනවා මේ වෘත්තිය.
ඔබට හිමිදේ මේක වෙන්නේ නැති
කියලා හිතලා
කොමලත් ඔබ සම්පතක්. ඩ්‍රීම් ස්ටාර් පළවෙනි තරගය ගැන කතා කරන්නේ 6 ස්ථානයට තමයි ඔබට 6 ස්ථානය තමයි ලැබුණේ. කොහොමද ඒ අත්දැකීම? ඩ්‍රීම් ස්ටාර් පළවෙනි තරගයේදී ඔබ සහභාගී වෙනකොට කොහොමද හදවත උණුසුම් වෙන අවස්ථාවක් හිම තිබුණේ නැද්ද? හදවත ගැහෙන අවස්ථාවක් හිම.
ඔව්, අක්ක කියන්නේ දැන් මම ඉස්කෝලේ යන කාලේ ඉස්කෝල් ස්ටේජ් එකේනේ සිංග් කරලා තියෙන්නේ. එතකොට එකපාරට විනිශ්චය මණ්ඩලයේ 3 දෙනෙක් ඉස්සරහා, කියන්නේ විශේෂ මණ්ඩලයේ ගුරුවරු 3 දෙනෙක් ඉස්සරහා සිං කරනකොට පොඩ්ඩක් ඉතින් වෙවුලන ගතිය තිබුණා. ඉස්කෝලේ වෙවුලන්නේ නැහැ. අර ගොඩක් ඉස්කෝල ළමයි අතර සිංදු කියනකොට වෙවුලන්නේ. නමුත් අර එක හුරු නැහැනේ විනිශ්චය මණ්ඩලයක් ඉස්සරහා සිංදු කියලා හුරු නැහැ. පොඩි බයකුත් තිබුණා හිතට. ඒත් මම වෙවුලුවට මගේ කටහඬ වෙවුලන්නේ නැහැ. ඉතින් පළවෙනි තරගෙන් තේරුණා ඒදා ඉඳල ඉතින් හිතුන කොහොමට තනකින් ඉදිරියට යනවා කියලා.
එතකොට කොයි මොහොතකවත් හිතුන් නැද මට පළවෙනිය වෙන්න ඕනි කියලා. කොහොමද තරඟකාරීත්වය?
තරඟකාරීත්වය ලොකු තරඟකාරීත්වයක් ඒ දවස්වලත් තිබුණා. තරඟයේ පළවෙනියාම වෙන්නට වඩා මට හිතෙනවා අවසන් 10 දෙනා අතරට යන්න ඕනි කියලා තමයි වැඩි හරියක් හිතුනේ. ඊට පස්සේ අවසන් 10 දෙනා අතරට ගියාට පස්සේ හිතුණා ඩ්‍රීම් ස්ටාර් වෙන්නම, ඒ කියන්නේ ඒ අදිෂ්ඨානෙට යන්න තියෙනවා නම් කියලා. ඉතින් මගෙත් ඒ දවස්වල මොන හරි පොඩි පොඩි අඩුපාඩුකම් ගීතවල, ඒ කියන්නේ මගේ ඒ මම අවුට් වෙන දවසේ ගීතේ තියෙන්නේ නැති. ඉතින් ඒ දේවලුත් එක්ක මට 6 වෙනි ස්ථානේ තමයි හම්බුනේ. පළවෙනිය වුණේ නැහැ කියලා දුකක් නැහැ. ඒ කියන්නේ අපි හැමෝම දෙනුම් මං හිතන්නේ දෙරණ හරහා එන හැම කෙනෙක්ම 10 දෙනා අතරට විතරක් නෙමෙයි දෙරණ තරඟයට එන හැම දෙනාම දිනුම් කියලා තමයි මට හිතෙන්නේ. මේක හැම දෙනාටම දැන් තේරෙනවා. දෙරණට එන හැමෝම දිනුම්.
තරඟයක් කියලා කියන්නේ ජීවිතේ අත්දැකීමක්. අපි ජීවිතේ ජීවත් වෙන හැම මොහොතක්ම අපිට අත්දැකීම් ලබා දෙනවා. ඔබේ ජීවිතේ කොහොමද? සිත රිදවීම වෙනවා, සතුට වෙන අවස්ථා තියෙනවා. ඔබ ඒවට මූණ දෙන්නේ කොහොමද? ඒ අත්දැකීම් මොනවාද?
ඒ කාලෙත් පොඩි පොඩි හිත රිදවීම් ඇවිල්ලා
තියෙනවා. ඒ කාලෙත් කොයි කාලෙද?
තරඟේ ඉන්න කාලෙත් තිබුණා.
ඒ කියන්නේ මොන වගේ?
තරඟේ කියන්නේ තරඟ ඉන්න කාලේ මම තරඟකරුවන් එක නෙමෙයි. අපි අවට ඉන්න ඇත් එක සමහරලාට ළඟින් හිටපු අය එක ඉදි බලද්දි මට ලොකු අභියෝගයක් තිබුණා ඉස්සරහට යන එක. අර ගොඩක් අය කියන්නේ හැමෝම හොඳ නෑ, ඇඟිලි පහම එක වගේ නෑ නෑකේ. සමහර වෙලට ඉතින් අපිට හොඳින් කතා කරාට එයාලගේ යටිහිතේ තියෙන්නේ ඇත්තටම අපි ගැන හොඳ දෙයක් නෙමෙයි වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකක් හරි ඉස්සරහට යන ඩක්කමැත්තක් හරි ඒ වගේ දේවල් වලදී සමහර හිතරිද්ද වීම මට ඇති වෙලා තියෙනවා. ඒ වෙලාවට ගොඩක් වෙලාට කරේ අම්මත් එක්ක අඬපු එක. සෑහෙන්න අඬලා තියෙනවා මේ එහෙම හිත රිදවීම ඇවිල්ලා. ඉතින් අද නම් අම්ම නැහැ, අද වෙනකොට අම්ම නැහැ. ඒත් අදටත් තනියෙන් අඬලා ඒ හිත රිදවීම තනියෙන්ම විඳ දරා ගන්නවා. හැබැයි මගේ හිත හදා ගන්නවා කොහොම හරි. ආයේ දෙයක් වුණොත් එහෙම ඒකට කොහොමද මම ලෑස්ති වෙන්නේ කියන විදිහට හිත හදා ගන්නවා.
ඒ කියන්නේ ඇඬුවට පස්සේ හරි හිත හදනවා කියලා කියන්නේ.
මට කාත් එක්ක හරි කියලා එක්ක අඬන්න ඕනේ, එහෙම නැත්නම් මම තනියෙන් අඬන්න ඕනේ. අඬලා මම කොහොම හරි හිත හදා ගන්න ගොඩක් වෙලාවට එහෙම වෙලා තියෙනවා.
දැන් ඇත්තටම කලා ක්ෂේත්‍රයේ ඉන්නවා නම් අපි කියනවා පොඩ්ඩක් අපි ටෆ් වෙන්න ඕනේ. අර ඉහ ගහගෙන ඉන්න ඕනේ කියලා අපි කියනවානේ. අපිට බොහෝ අය හම්බ වෙනවනේ මේ ක්ෂේත්‍රයේදී. ඒ අය විවිධාකාරයි. එකිනෙකාට වෙනස්. දැන් කමනි ගැන කියනකොට හරිම අහිංසක චරිතයක් වගේ තමයි අපිට දැනෙන්නේ. ඇය හිනා වෙනවා කතා කරන්නේ හරිම අහිංසක විදියට. ඔබ කොහොමද ඉහ ගහගෙන ඉන්නේ අනිත් කට්ටියත් එක්ක?
දැන් අනිත් ඇත්තක දැන් අපි කොහොම වුණත් අපි දැනගන්න ඕනේ අපේ අපි ඉන්න තත් කියන්නේ අපි මොනවද කරන රැකියාව. එතකොට අපි අනිත් සමාජයේ අනිත් ඇත්ත එක්ක කොහොමද එකතු වෙලා වැඩ කරන්නේ කියන එක අපි දැනගන්න ඕනේ. ඉතින් මම හැමතිස්සෙම හිතන්නේ මගේ ආරක්ෂාව ගැන පළමුවෙන්ම හිතනවා. ඒක තමයි මුලින්ම හිතන්නේ. ඉතින් ඒ දේවල් එක් වගේ අම්මා මගේ පස්සෙන් දැන් නැහැ. නමුත් එයා දීපු අවවාද ගොඩක් තියෙනවා කොහොමද මිනිස්සුත් එක්ක ජීවත් වෙන්නේ කියන දේ. හැබැයි සමහරවිට මගේ හිත රිදෙන අයත් එක්ක මම ගොඩක් ගැටෙන්න යන්නේ නැහැ. මං ඒ කියන්නේ මට ඒ කෙනාගේ හිත රිද්දන්න උවමනාවක් නැහැනේ මගේ හිතරි දෙව්වට. ඒ හින්දා මම ගොඩක් කලවට ඒ කෙනාගෙන් පුළුවන් නම් ඈත් වෙලා කටයුතු කරනවා ගොඩක් කලවට. එහෙම තමයි ශේෂ්ත්‍රේ නම් ගොඩක් එහෙම මට මේ බලපෑම් කිසිම දෙයක් ඇවිල්ලා නැහැ අතර මේ වෙනකම්ම. ගොඩක් අය මං දැක්කම මගේ රැකියාවත් නිසා වෙන්නේ නැති ගොඩක් අය මේ ගරු කරනවා. ඒකට මං ගොඩක් කැමති. ඒ කියන්නේ ගැල්ලමෙක්ට එහෙම ගෞරවයක් ලැබුණ එක ගොඩක් සතුටුයි.
මේ වෙනකොට ඇය ගායනා කරපු ගීත බොහොමයක් තියෙනවා. අපි ඒ ගීත ගැනත් කතා බහ කරමු. අලුත්ම ගීතය ගැන සහ ඉදිරියට කරන්න තියෙන ගීත ගැනත් කතා බහ කරමු. ඊට කලින් කෙටි විරාමයක් ලබා ගන්න.
තාමත් ආදරේ මං මගේ ඇස් දෙකට වඩා ඔබ ළඟ නැති මගේ
ආදරය ගැන කතා කරද්දිත් ඇත්තටම මේ හදවත උණුසුම් වෙනවා නේද? ආදරය ගැන හිතනකොටත් එහෙමයි. ඉතින් අපේ කතා බහත් බොහොම රසවත්නේ. ඒ හින්දා උණුසුම් තේකෝප්පයක් දුවොත් හොඳයි කියලා මට හිතෙනවා. තේකක් බොමු නේද?
Thank you. Okay.
සාමාන්‍ය මේ දවස්වල අපි උණුසුම ගැන වැඩිපුර කතා වෙනවා. මොකද උණු දේවල් ආහාරයට ගන්න ඕන කියලානේ කියන්නේ නේද? COVID-19 තත්ත්වයත් එක්ක විශේෂයෙන්ම මේ අපි ඒ ගැනනේ ප්‍රධාන විදිහටම හිතන්නේ නේද?
ඔව් මේ දවස්වල වැඩිපුරම කතා වෙන්නේ මේ දවස්වල වැඩිපුරම උණු දේවල් ආහාරයට කියන්නේ උණු වතුර වැඩිපුර පානය කරන්න කියලා කියන ගොඩාක්ම රසණ උණු වතුර නෙමෙයි මද උණුසුම් වතුර. ඒ වගේම මේ දවස්වල වැඩිපුර දුම් අල්ලන්න කියලා කියනවා. ඒ වගේම මේ දිනවල කුත්තමල්ලි පානය කරන්න කියනවා. ඉතින් ඒ වගේ ගොඩක් උපදෙස් දීලා තියෙනවා. පිළිපදින්න ඕනේ ඉතින් ඒවා.
අනිවාර්යයෙන්ම නිරෝගී ජීවිතයකට උපදෙස් පිළිපදින්න ඕනේ. ඉතින් මේ සින්දු මේ වෙනකොට කීයක් විතර කරලා තියෙනවද?
දැනට සින්දු 15කට විතර ආසන්න ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒ ගීත අතරින් ගීත හතරක්ම සංගීතයේ නාට්‍යයේ සින්දු තුනක්. එතනින් අනිත් සින්දුව අධිරාජ ධර්මාශෝක ගීතයක් මේ කතාවේ ගීතයක්. ඒ වගේම තව එක සින්දුවක් කරලා තියෙනවා ඒත් නාට්‍යයකට. නමුත් ඒක තාම ඇවිත් නැහැ. එහෙම තමයි අනිත් ටික මම කරපු සින්දු. ළඟදී කරාව බුදුහාමුදුර ගැන අලුත්ම ගීතයක්. එහෙම තමයි ඉතින්
සින්දු. ඒක බොන්න.
Thank you.
සින්දු ගැන කතා කරද්දී මේ දැන් සංගීතයේ නාට්‍ය ගීතය හරිම ලස්සනයි. ඔබේ ලයාන්විත හඬත් එක්ක ඒ ලිරික්ස් ටික ඒ පද රචනය ලස්සනට මේ ටච් වෙලා තේනවා. කොහොමද ඒ අවස්ථාව හම්බ වෙන්නේ?
ඒ අවස්ථාව ගැන මේ වෙලාවේ කියන්නේ ගොඩක් සතුටින් අක්කේ. කියන්නේ ඉස්සෙල්ලාම මට අපේක්ෂා හොස්පිටල් එකට අපොයින්ට්මන්ට් හම්බුණාට පස්සේ අපි ක්වාටර්ස් බලන්න ආවා. ක්වාටර්ස් එක බලන්න ඇවිල්ලා ඒ අතරතුරේ තමයි මට ලක්ෂිරි සර්ගෙන් කෝල් එකක් එන්නේ. මෙහෙමයි දුව, ඩ්‍රාමා එකක් තියෙනවා අලුතින්ම කරන. ඒකේ තේමා ගීතයට අපි මේ දවස්වල කෙනෙක් කිව්වා අපිට හිතුණා ඔයා හොඳයි කියලා. ඉතින් පුළුවන් ද ඇවිල්ලා සිං කරන්න කියලා කිව්වා. දැන් කොහෙද ඉන්නේ කියලා මම කිව්වා. මහරගම ඇවිත් ඉන්නේ මම. ඒ අපේක්ෂා රෝහලට මට හම් වෙලා තියෙන්නේ. ඉතින් ක්වාටර්ස් බලන්න ආවා. එහෙනම් දුව ඔයාට දැන් තව ටිකෙන් පැයකින් විතර වගේ එන්න පුළුවන්ද කියලා හෙව්වා. ඉතින් ඒ වැඩ ටිකක් ඉවර නිසා මං කෝ හරිසෙමට 3ට වගේ එන්න පුළුවන් කියලා ඒ වැඩ ටික මට ඉවර කළා. 3 වෙනකොට මෙතනට ගියා. ඉතින් ඒ අවස්ථාව මේ කියන්නේ ගොඩක් සතුටුයි. කියන්නේ මගේ රැකියාවත් එක්කම මට ඒක ලැබුණාම අර කියන්නේ ඒ අවස්ථාවත් රැකියාව වගේම මට වටිනවනේ. ඉතින් හරි සතුටුයි. එදා දවසම මට ගොඩක් සතුටුයි. අද වෙනකන් ඒ නාට්‍යයේ ගියපු ගොඩක් ගීත ඉහළ මට්ටමකට ඇවිත් තියෙනවා. ඉතින් එතනින් ගීත තුනකටම මම දායක වෙලා තියෙනවා. ගීත තුනම ගොඩක් ඉහළට ආවා. ඉතින් හරිම සතුටුයි.
දැන් රැකියාව ගැන කතා කරද්දී දැන් ඔබ පුහුණුවක් ලැබුවා හෙදියක වෙන්න. නමුත් අපි පුහුණුව ලබන කාලේ දන්නේ නැහැ මොන වගේ රෝහලක්ද අපිට හම්බ වෙන්නේ, කොහේ රෝහලක්ද අපිට හම්බ වෙන්නේ. පොඩි චකිතයක් තියෙනවා අපි කොච්චර පුහුණුව ලැබුවා වුණත්. ඔබේ අත්දැකීම කොහොමද?
ඔව් දැන් අක්කේ අපිට ඇත්තටම මේ අපි එක්සෑම් කරාට පස්සේ රිසල්ට් ආවට පස්සේ අපිට කොයි රෝහලකට යන්න පුළුවන් වේවිද කියලා දන්නේ නැහැ. හැබැයි අපි එකඟ වෙලා ඉන්නවා ඕනම අපිට ලබා දෙන රෝහලකට අපි යන්න. ඉතින් හැබැයි අපි වැඩිපුරම අපේ NTS එකේදී අපි වැඩිපුරම ඉගෙන ගන්නේ අපේ සාමාන්‍ය රෝග තත්ත්ව ගැනනේ. එතකොට කැන්සර් ගැන ලොකුවටම ලොකු පැත්තක් යන්නේ නැහැනේ. ඉතින් ඒත් ඒ සම්බන්ධත් පාඩම් තියෙනවා. ඉතින් අර කැන්සර් හොස්පිටල් එක මම හැබැයි ආසාවෙන් ඉල්ලපු රෝහලක් එන්න ඕනේ කියලා.
ඔබ ඉල්ලීමක් කළා?
ඉල්ලීමක් කළා. මොකද මගේ අම්මා නැති වෙන්න කලින් රිසල්ට් මගේ ආවේ අම්මා නැති වෙන්න සතියකට විතර කලින්. එදා අම්මට ගොඩක් සතුටු හිතුණා. අම්මා ලෙඩ ඇඳේ තමයි හිටියේ. එතකොටත් ලෙඩ ඇඳේ කියන්නේ හොස්පිටල් එකේ ටිකක් අමාරු වෙලා හිටියා. මේ අවස්ථාවේ අම්මා කිව්වා මෙහෙම රිසල්ට් ආවකම අනේ මැනිකේ මේ අපේක්ෂා රෝහලට ඉල්ලන්නකෝ කියලා කීවා. ඒත් ඒ කතාවත් මට පොඩ්ඩක් හිතේ තිබුණා. ඒ නිසා ඉතින් අපේක්ෂා රෝහල මං ඉල්ලුවා.
අපේක්ෂරෝහලට එනකොට නම් ඉතින් ලොකු බයක් තිබුණා. මොකද ඒ තියෙන ප්‍රොසිඩිය ගොඩක් වෙනස්නේ, ගොඩක් ඒ වගේම පේෂන්ලා වෙනස්,
එතකොට මට
මානසික තත්ත්වය වෙනස්. එතකොට හිතුණා කොහොමද මේ මේවට මුහුණ දෙන්නේ කියලා. ආපු මුල දවස්වල නම් ගොඩක් වැඩ කරලා ගිහිල්ලා මේ කාටසිකේදී යාළුවොත් එක්ක අර ඒ දේවල් කතා කරද්දී සමහරවිට ඇඬෙනවා එයාලගේ රෝග තත්ත්ව ගැනයි, එතකොට එයාලගේ මානසික තත්ත්ව ගැන ඒව ගැන හිතනකොට මුලදී ඉතින් හරියට සංවේදී ඒක ඒව ගැන හිතනකොට. අදටත් සංවේදී එයාලගේ ප්‍රශ්න අහද්දි ඒ දක්කේ මේ දැන් ඒකට හුරු වෙලා.
දැන් කොච්චර කාලද?
දැන් අවුරුදු 3ක් වෙනවා. 3කට ආසන්නයි. 3ක්මනේ අවුරුදු 3කට ආසන්නයි. ඒ අවුරුදු 3ට ඔය පොඩි අවුරුදු කියන්නේ වැඩි කාලයක් නෙමෙයි අවුරුදු 3ක් කියන්නේ. ඒත් ලොකු අත්දැකීම් ටිකක් තියෙනවා එයාලා සම්බන්ධව.
අපි අත්දැකීම් ගැන පොඩ්ඩක් කතා කරමු. සාමාන්‍යයෙන් දැන් අමතක නොවන අත්දැකීම් ඇති සහ බොහොම සංවේදී වෙන අත්දැකීමුත් ඔබට ලැබිලා ඇති.
ඔව්, ආදරය ගැන කිව්වොත් තක්කි දැන් අපි ඔය ගොඩක් අය ආදරය කියමු ගොඩාක් නිර්වචන දෙනවා. එහෙම සිද්ධියක් මං කියන්නම්. මගේ අම්මා වගේම අම්මා කෙනෙක් හිටියම මම මුලින්ම වැටුණ වෝඩ් එකේ ඒ අම්මා මං හිතන්නේ අවුරුදු 65ක් විතර වෙන අම්මා කෙනෙක්, මගේ අම්මගේම වයස වගේ. ඒ අම්මට තිබ්බේ බ්‍රේන් කැන්සර් එකක්. කොහොම හරි ඒ අම්මා කියන්නේ අම්මගේ මහත්තයා කියන්නේ මේ ඒ තාත්තා එනවා හැමදාම එනවා බලන්නේ. ආවහම ඒ අම්මත් එක්ක පුදුම ආදරෙන් කතා කරලා තමයි යන්නේ. ඉතින් එයා තාත්තා ගියාට පස්සෙත් ඒ අම්මා කියනවා මේ මගේ මහත්තයා කොහොම කනවද දන්නේ නේද පුතේ. මට හරියට ඒ ගැන හිතෙනවා මහත්තයා කොහොම කනවද දන්නේ මේ මං නැතුව දුකෙන් ඇත්තේ. ඒ වගේ කියන්නේ ඒ වයසටත් ගිහිල්ලා ඒ ආදරේ තාමත් ප්‍රබලයි. ඒ එහෙම ලෙඩක් ඇවිල්ලත් පුදුම ආදරෙන් සලකනවා. ඉතින් ඒවා බලද්දිත් මට මගේ අම්මත් මතක් වුණා ඒ අවස්ථාවේ. මොකද මගේ අම්මත් ඒ වයසෙදි වගේ තමයි නැති වුණේ. ඒ අත්දැකීම නම් ටිකක් වැඩිපුර දැනුනේ අම්මා මගේ නැති නිසා වැඩිපුරම. ඒ වගේ ඉතින් ගොඩක් අත්දැකීම් තියෙනවා.
රෝහලක සේවය කරනවා කියලා කියන්නේ විශේෂයෙන් අපේක්ෂා රෝහල වැනි රෝහලක ඉන්නවා කියලා කියන්නේ ඉතින් අත්දැකීම් රාශියක් අපිට හම්බ වෙනවා. දැන් සාමාන්‍ය මේ පොදුවේ චෝදනාවක් එල්ල වෙනවා හෙදියන්ට, එහෙම නැත්නම් සාතු සේවකයන්ට, රෝහල්වල වැඩ කරන අයට සැරට කතා කරනවා කියලා. පොඩ්ඩක් සැර කරලා කතා කරනවා. දැන් රෝගියෙක් කියන්නේ වෙනමම කෙනෙක්. එයාගේ මානසික තත්ත්වය වෙනස්. මනසනේ හැමතිස්සෙම ප්‍රබල වෙන්න ඕනේ, යහපත් වෙන්න ඕනේ. ඒකට එහෙම සැර කරලා කතා කරාම මනස බිඳෙනවා. එහෙම දේවල් අපි අහලා තේනවා. චෝදනාවක් විදිහට එල්ල වෙලක් තේනවා. කොහොමද ඔබ මොකද හිතන්නේ ගැන?
මෙහෙමයි. ගොඩක් වෙලාට අක්කේ දැන් අපි හිතමුකෝ දැන් අපේ වෝඩ් එකේ නම් අපේ වෝඩ් එකේ නම් හැම වෝඩ් එකමගේ උඩරිම ලෙඩ 40කට වඩා ඉන්න වෝඩ් තියෙනවා. එතකොට ඒ 40කට සමහරලාට නර්ස්ලා පහක් වගේ තමයි
40ටම
ඔව් ඩියුටි කරන්න ඉන්නේ. ඒ වෙලාවට ඉතින් ඒ ලෙඩ 40ගෙම වගකීම තියෙන්නේ අර නර්ස්ලා 5 දෙනා අතරේ. ලෙඩ 40ම කම්ප්ලේන් කරොත් එහෙම
මොකද කරන්නේ
40ම කම්ප්ලේන් කරන්නේ නැහැ. අඩුම තරමේ 10ක්වත් එහෙම නැත්තම් 5ක්වත් අඩුම තරමේ කම්ප්ලේන් කරනවා. ඒ වෙලාවට අපි ඒ 10 දෙනා ගණයි අර ඉතුරු 30 දෙනා ගණත් බලන්න ඕනේ. ඒ අවස්ථාවේදී ඉතින් සමහර ලාවට අපි කියන දේක් කෙනෙක්ට තේරුම් ගන්න බැරි වගේ තත්ත්වයක් ආවහම පොඩ්ඩක් සමහරු ඒක තේරුම් ගන්න නැති තැනට වගේ යනකොට පොඩ්ඩක් සැරකල්ලම නෙමෙයි හඬ පොඩ්ඩක් උස් කළා. දැන් අපි කියන දේ චුට්ටක් හයියෙන් සද්දට කිව්වම මං හිතන්නේ ඒක තමයි ওই සැරට කතා කරනවා කියලා හිතන්නේ නැති. මොකද වෙනනම් එහෙම ලොකුවට එහෙම සැරට කතා කරන මන්ද මගේ ජීවිතේ මම නම් කිසිම patient කෙනෙක්ට එහෙම සැරට කතා කරලා නැහැ. අර උස්සහඩින් කතා කරන එක තමයි මම හිතන්නේ සැරට කතා කරනවා කියලා
කියන්නේ. සමහරවිට දැන් පාලනය කරගන්න බැරියක් තියනවාද දැන් කියන දේ අහන්නේ නැති අය?
ඔව් ඒකත් අක්ක යාළගේ රෝගී තත්ත්වයෙන් ඉඳන් යාළට එහෙම වෙන්නේ නැත්නම් අපි දෙයක් කියුවහම ඒදේ කරනව හැමෝම වගේ නොතේරෙනවන සමහට යාගේත් මොකක්කරි රෝග තත්ත්වයක් හින්දන පොඩ්ඩක් අර හැමෝම නෙමෙයි එක්කෙනෙක් දෙන්නෙක් ඉතින් චුට්ටක් ආවහම අපිටත් සරදාන වෙලාවල් තියෙනවා ඒ වෙලාවට ඉතින් ගොඩාක් කිවසීමෙන් කටයුතු කරනවා අපි එයාල බැන්නට අපි බනින්න යන්නේ නැහැ ඉතින්
අනිවාර්යෙන්ම ඉවසීම කියන ගුණංගය තියෙන්න ඕනේනේ දැන් කමනි කියන්නේ හරිම කරුණාවන්තයි අපි කතා කරනකොටත් ඒ කරුණාව එහෙමම අපිට තේරෙනවා දැන් මං අහන්න හැදුවේ ඒ කරුණාවන්තකම ස්වභාවයෙන්ම ඔබට තියෙන එකද එහෙම නැත්නම් හෙදියක් හින්දද එහෙම කරුණාවන්ත වෙලා තියෙන්නේ
කරුණාවන්තකම ඒක මගේ අම්මගෙන් හම්බෙච්ච දෙයක් කියලා මට හිතෙන්නේ කියන්නේ මම සැර නැහැ කියලා කියන්නේ
කේන්තිත් යනවා
කියන්නේත් නෑ මට කේන්තිත් යනවා හැබැයි ගොඩක් වෙලාවට සංවේදී කාගේ හරි ප්‍රශ්නයක් වුණාම ඒ ප්‍රශ්නෙට වැඩිපුරම මං සංවේදී වෙනවා වැඩි ඒ වෙලාවට කිසිම කෙනෙක්ට බනින්න කියලා හිම හිතෙන්නේ නෑ මගේ හිතට දුනොත් මං ගිහිල්ලා අඬනවා මිසක් පොඩ්ඩක් ආයේ හිත හදා ගන්නවා ඒ වගේම දැන් අපි හිතමුකෝ ඒ කෙනා ගාවට ගිහිල්ලා පොඩ්ඩක් අර ආවේගෙන් බනින්නේ අඬනවා කියනක අඬලා කීවත් ඒක එතනින් හැට එච්චරයි මේ හැබැයි ඉතින් එයාලත් එයාලත් එක්ක කියන්නේ ලෙඩුත් එක්ක අපිට මේ එහෙම ආවේගශීලිය වැඩ කරන්න බෑ ඇත්තටම ඒ හින්දා ඉතින් එයාලට පුළුවන් තරම් කරුණාවන්ත වෙන්න ඕනි හෙදියක් වෙන හින්දා වැඩිපුරම ඒ කරුණාව අපි ගාව තියෙන්න ඕනි මට මං කරුණාවන්තයි කියලා මම කියන්නේ නෑ ඒ කියන්නේ වුණාට ඒ කරුණාවන්ත ගුණේ අම්මගෙන් අමට තීරණා නම් ඒ කරුණාවන්ත ගුණේ ආවේ අම්මගෙන් තාත්තගෙන්
හැමදාම මේ කරුණාවන්තකම
තියාගන්නවා ඔව් ඒ කියන්නේ බනින නම් හිතෙන්නේ නෑ ඇත්තටම ලෙඩෙක්ට ගොඩක් වෙලාවට ප්‍රශ්න ඒ කියන්නේ අපිට ආවේගශීලී වෙන්න වෙන අවස්ථාවන් ආවත් ඒව පාලනය කරගෙන තමයි ඉන්නේ
හෙදියක් කියලා කියන්නේ ජීවිතේ දරා ගැනීමේ අවස්ථා ගොඩක් වැඩි. එතකොට මේ කවුරුවත් අහලා නැද්ද ඔය තියෙන වොච් එක ඇයි අනිත් පැත්තට තියෙන්නේ කියලා කවුරුවත් අහලා නැද්ද?
දවසක් මම Facebook එකේ post එකක් දැක්කා කාගේ හරි මට නමින් කවුරුත් එහෙම මතක නැහැ. කවුරු ඒ දාලා තියෙන මොකක් හරි ඇයි නර්ස්ලා මේ වොච් එක කියන්නේ මේ කණ පිට හරවලා බඳින්නේ කියලා. ඒක ඇත්තටම අපිට අපේ පහසුවට තමයි ඒක තියෙන්නේ. මොකද ගොඩක් වෙලාවට මේ ෆල්ස් බලන්න හැම අපිට වුමනා වෙනවා ෆේෂන් ලගේ ඒ වෙලාවට ඉතින් අපිට ලේසිම ක්‍රමය මේ විදිහට බලාගෙන ෆල්ස් එහෙම මේ ගණනය කරන්න. ඉතින් ඒකට තමයි ගොඩක් අය දාලා තිබ්බ මෙහෙම නර්ස්ලා වොච් එක පළඳින්නේ අනිත් පැත්තට කියලා. ඒක ඒකේ තේරුම නොදන්න කෙනෙක් වෙන්න නැති හැම නොදනුවත්කම නිසා වෙන්න නැති හැම කියන්නේ නැත්නම්
හරි දැන් අපි දන්නවා ඇයි වොච් එක එහෙම අනිත් පැත්තට පළඳින්නේ කියලා. දැන් ඔබ ගායන ශිල්පිනියක්නේ. ගායන ශිල්පිනියක් රෝහලක හෙදියක් විදිහට සේවය කරනවා. එතකොට ඔබේ ගායන හැකියාවෙන් ඔබ කොහොමද රෝගීන්ව පිනවන්නේ? ගායන හැකියාව උපයෝගී කරගන්නේ කොහොමද රෝහලේ ඉන්නකොට? දැන් අපි ගීත බොහොමයක් දැකලා තියෙනවා. ඔබ රෝහලේ ඉඳන් ගීත ගායනා කරනවා අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ කියන්නේ
ගොඩක් කාලවලට අපේ රෝහලේ වැඩිපුරම සංගීත කටයුතුත් එක්ක යනවා. මොකද රෝගීන්ගේ හිත සුවපත් කරන්න ගොඩක් හොස්පිටල් එකේ එක එක තියෙනවා මොන හරි අයිටම් එකක්
ප්‍රසංග
තියෙනවා. ඉතින් රිලැක්සේෂන් යුනිට් කියලා එකක් තියෙනවා. ඒ රිලැක්සේෂන් යුනිට් එකේ ලොකු මිස් ගොඩක් කාලවලට මියුසික් තෙරපි එක පේෂන්ට්ලට දෙනවා. ඒ අවස්ථාවේ ගොඩක් කාලවලට මට කතා කරනවා මේ මිස් මේ වෙලාවට ප්‍රී වෙලාවක් තියෙනවා නම් ඇවිල්ලා සින්දුවක් කියලා යන්න පුළුවන්ද කියලා. සමහරලාට බෝඩ් එකෙත් වැඩි වෙන වෙලාවක් තියෙනවා. ඒත් වාටු බාර සිස්ටර්ට කියලා එහෙම නැත්නම් ලොකු මිස් කෙනෙක්ට හරි කියලා ඉක්මනට ගිහලා සින්දුවක් කියලා එනවා. මොකද ලෙඩ්ඩු කැමති අපිත් එක සින්දු කියන්න. සින්දු අහන නිකාං කැසට් එකේ හරි එහෙම නැත්නම් YouTube එකේ හරි සින්දුවක් අහනවට වඩා අපි යාළ ගාවෙන් ඉඳලා සින්දුවක් කියනකොට යාළට ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම රෝගිනුත් අපිත් එක සින්දු කියනවා.
දක්ෂතා තියෙන
ගොඩක් අය ඉන්නවා. බෝඩ් එකිනුත් මට සහයෝගය ලැබෙනවා ඒ වගේ අවස්ථාවන් වලට යන්න කියලා එහෙම ලොකු සහයෝගයක් ලැබෙනවා. ඉතින්
දැන් මෑත කාලේ අපිට අහන ලැබෙන කතා බහක් තමයි මේ රසායනික පොහොර ගැන විශාල කතා බහක් තියෙනවා සමාජේ. සහ මේ කෘතිම ආහාර ගැන, අපේ ආහාර රටාව ගැන කතා වෙනවා. දැන් අපි ගන්න ආහාර අනුවනේ අපි නිරෝගීද නැද්ද කියලා තීරණය වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි පිළිකාව ගැන කතා කරනකොටත් මං හිතන්නේ එක හේතුවක් තමයි මේ ආහාර රටාව. දැන් මෑත කාලේ ඇත්තටම අපිට පිළිකාව සම්බන්ධව ගොඩක් සංවේදී දුක්මුසු සිදුවීම් හරියට අහන්න ලැබෙනවා. නමුත් අපි එයින් වැළකී ඉන්නවා නම් අපි මුලින්දම්ම අපේ රටාව වෙනස් කරගෙන අපි නිරෝගීව ඉන්න බලනවා නම් අපිට වැළකෙන්න පුළුවන් නේද? මොනවාද සාමාන්‍යයෙන් හේතු වෙන්නේ
පිළිකාවට? ගොඩක් කලාවට අපි ගන්න ආහාර ගොඩක්ම හේතු වෙනවා. පුංචි කාලේ ඉඳලම අපි ගත්තු ආහාරය කියන්නේ කෘත්‍රිම දේවල් වලට, ක්ෂණික දේවල් වලට හුරු වෙලා තියෙනවා. මං හිතන්නේ ඒක ගොඩක් කාර්ය බහුලත්වයත් එක්ක තමයි එහෙම කෘත්‍රිම ආහාර වලට මිනිස්සු ගිහිල්ලා තියෙන්නේ. ඒත් මං හිතන්නේ පොල් සම්බෝලත් එක්ක බත් කෑවත් කමක් නෑ අර කෘත්‍රිම ආහාරයකට යන්නේ නැතුව. සමහරට එක්ක උයා ගන්න එක මාළු වුණත් ඒක හොඳට පිසගත්තොත් මං හිතනවා ලෙඩ වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ වගේම මං කියන්නේ සෞඛ්‍ය හොඳට පවත්වා ගන්න අවශ්‍ය ආහාර ගන්න ඕනේ. අපි මොනවාද? විටමින් වර්ග, ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට්, ඒ දේවල් හොඳට, විටමින් වර්ග, ඒ දේවල් හොඳට තියෙන ආහාර අපි ගන්න ඕනේ. ඒ වගේම තව දෙයක් තමයි අපේ කාර්ය බහුලත්වයත් එක්ක අපේ අපිට ආතතිය වැඩි, කියන්නේ මානසික ආතතිය, ඒ දේවල් බලපානව ගොඩක් වෙලාවට පිළිකාවක් හැදෙන්න. ඒ වගේම තමයි
අධික ලෙස නිදිමැරීම හේතුවක් වෙන්නේ නැද්ද? ඒ දේ ආශ්‍රයෙන් පීඩනයක් ඇති වෙනා නේද? ඔව්,
ආතතිය ඒකත් බලපානවා. ඒ වගේම ඉතින් අපේ ජානමය හේතුන් හේතු කරගෙනත් පිළිකාව හැදෙන්න පුළුවන්. ඉතින්
ඒ වගේම තමයි දැන් කුඩා දරුවන්, මං හිතන්නේ කුඩා දරුවන් බොහෝ විට පිළිකාවට ගොදුරු වෙන අවස්ථා තියෙනවා. ඔබේ රෝහලෙත් කුඩා දරුවන් ඉන්නවා. ඔවුන් එක්ක තියෙන අත්දැකීම කොහොමද? බොහොම සංවේදී.
ඔව්, මම මුලින්ම
ළමාවිය එක තැනකට වෙලා ගත කරන්න සිද්ධ වෙලා තියෙනවා ඔවුන්ට.
ඔව්, මුලින්ම රෝහලට ඇවිල්ලා මම ඉස්සෙල්ලාම වැටුනේ බබාලා ඉන්න බෝඩ් එකකට. ඒකේ මම සති දෙකක් විතර වගේ තමයි මම හිටියේ. ඒ සති දෙක ඇතුලේ ඉතින් මාස දෙක තුනේ බබාලා, එතකොට එහෙම දකින්නකොට අපිට අර අක්කගේ බබාලා එහෙම දැකලා ඒ ළමයි දකින්නකොට මාරු විදිහට හිතට දුකයි. ඒ කියන්නේ අම්මලා තියෙන කොයි වෙලාවෙත් මේ දරුවෝ ගාවට වෙලා එයාලගේ හිතේ කොයිම වෙලාවකත් සතුටක් නැහනේ. ඉතින් ඒ දේවල් එහෙම එයාලගේ ප්‍රශ්න හද්දි ගොඩක් සංවේදීලා තියෙනවා. අර ගොඩාක් මේ පොඩි බබාලාගේ ප්‍රශ්නවලදී සංවේදී වෙලා වැඩි. මං හිතන්නේ එයාලට දෙයක් කියන්නත් තේරෙන්නේ නැහැනේ ලෙඩක් ආවත්. එතකොට එයාල වැඩිපුර කරන්නේ අඬන එක. ඒව තමයි ඉතින් හරිම සංවේදී එක.
ඔව්, අපි ප්‍රාර්ථනා කරමු ඒ සියල්ල නැති වේවා කියලා. නිරෝගීමත් ජනතාවක් විදිහට අපිට ජීවත් වෙන්න ලැබේවා කියලා. දැන් ඔබ වෘත්තීන් දෙකක ඉන්නේ, ගායන ශිල්පිනියක් ඒ වගේම හෙදියක්. මේ දෙක දෙපැත්තක වෘත්තීන් දෙකක්නේ. දැන් හිතන්නකෝ ගායනය සම්බන්ධව ඔබට යන්න තියෙනවා හෙට දවසේ මොකක් හරි අවස්ථාවකට සහභාගි වෙන්න තියෙනවා. එතකොට දැන් ඔබේ හෙද වෘත්තියේදී හදිසි දේවල් සිද්ධ වෙනවනේ, එමර්ජෙන්සි එකක් තියෙනවා එක්මනට එන්න කියලා කියනවා. එතකොට ඒදා දවසටම ඒ වෙලාවම යන්න සිද්ධ වෙනවා කියලා හිතන්නකෝ. එතකොට මේ වෘත්තීන් දෙක ක්ලෑෂ් වෙනව නේද? කොහොමද මේ දෙක ඔබ බැලන්ස් කරගන්නේ?
එහෙම වෙලා තියෙන අවස්ථාවන් තියෙනවා. ඒ වෙලාවට ඉතින් මාත් එක්ක ඉන්න, මාත් එක්ක වැඩ කරන මිස් කෙනෙක් හෝ මාස්ටර් කෙනෙක් ඉන්නවා නම් එයත් එක්ක කතා කරලා ඩියුටිය මාරු කරගන්න බලනවා. එයාටත් ඒක අමාරු වගේ වෙලාවක් වුණොත් මං ඉස්සෙල්ලාම තෝරගන්නේ මගේ රැකියාව පැත්ත, මියුසික් පැත්ත. ඉතින් ඒ වෙලාවට නම් පොඩ්ඩක් පැත්තකින් තියන්න වෙනවා.
පළමු තැන දෙන්නේ රැකියාවට, ඔබේ හෙද වෘත්තියට. එතකොට දැන් ඔබ මුලින් සඳහන් කළා මේ සංගීතය ගැන හිම ඉගෙනගෙන තිබුණේ නැහැ කියලා. දැන් මේ වෙන විට හැදෑරීමක් කරනවද? කොහොමද?
මම ගිටාර් එකක් එහෙමත් ගත්තා. මට හිතුණා ආයිත් මම මියුසික් පැත්ත ඉගෙන ගන්න ඕනේ කියලා. නමුත් ආයිත් කොරෝනා ආවා. අර ඒ නිසා ඉතින් චුට්ටක් ආයිත් පස්සට ගියා. නමුත් මට තව කල් තියෙනවනේ ඉතින් තව. බලමු ඉතින් ඒ අධ්‍යාපනයේ මම කැමති විශාරද විභාගයේ වෙනකන් ඉගෙන ගන්න ගොඩක් ආසාවෙන් හිටියා ඒ කාලේ ඉඳලම. නමුත් අර මම ඒ පැති දෙකක යන හින්දා තමයි මට පොඩ්ඩක් ඒ පැත්තත් කරගන්න බැරි වුණේ.
දැන් සින්දු ගොඩක් තියෙනවා ඇගේ. ඉතින් මේ වෙන විට මේ දවස්වල ට්‍රෙන්ඩින් ඇවිල්ලා තියෙන සින්දුවක් විදිහට අපිට හැඩකාරි සින්දුව. අපි ඒ ගැන මතක් කරමුද? මං හිතන්නේ මිලියනේ පසු කරලා තේනවා නේද?
ඔව්. දැනට මං හිතන්නේ
සංගීතේ තෙලනාටේම.
ඔව්. 1.7ක් වගේ මිලියන 1.7ක් විතර බලලා තේනවා දැනට. ගොඩක් සතුටුයි ඒක. මං හිතන්නේ දින දෙකක් වගේ යනකොට ට්‍රෙන්ඩින් වන් වුණා. ඒ වෙනුනොත් ඇත්තටම ගොඩක් ස්තුතිවන්ත වෙනුනේ ලක්ෂිර සර්ට. සර් තමයි ඒ අවස්ථාවත් මට කතා කරලා සිං කරන්න එන්නේ කියලා. ඒ වගේම තමයි අපි හැමෝම මතක් කරන්න ඕනේ කි මේ වෙලාවේ ඒ සින්දුව ට්‍රෙන්ඩින් වන් එන්න ගොඩක් අය කැපවීම කරලා තියෙනවානේ. මියුසික් පැත්තෙන් ගත්තොත් චතුරංගන සිල්වා අයියා, වචන වලින් ගත්තොත් සම්පත් ප්‍රනාන්ද පුල්ල අයියා, එතුමාටත් ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ලක්ෂි රිසර්ටත් ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. එතකොට අනිත් ගීත ගැන කතා කරොත් නිමේෂ් කුලසිංහ අයියා, ඒ වගේම සම්පත් ප්‍රනාන්ද පුල්ල අයියා, එයාලවත් මතක් කරන්න ඕනේ.
සංගීත ටෙලිනාට්‍යයේ ගායන ශිල්පිනිය විදිහට ඔබ නේද සියලුම ගීත ගායනා කරන්නේ?
ඔව්. ගොඩක් මේ වෙනකන් ගීත ගායනා කරේ.
ඒකත් විශේෂයි නේද?
ඒ වගේම අනිත් ගීත ගත්තොත් ඒ ගීතවලත් මියුසික් කරේ නිමේෂ් කුලසිංහ අයියා, ඒ වගේම සමන් ඉදිරිමුණි අයියා. එයාලටත් ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම අධ්‍යක්ෂකතුමාටත් ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ලස්සන සින්දු ටිකක් මට ගායනා කරන්න හම්බුණා.
ඔව්. නිතරම ඇහෙන නිතරම බලන ගීත. ඉතින් අපි හැමෝම ඒ ගීත රස විඳිනවා. බොහොම ආදරයෙන් අපි බලාගෙන ඉන්නවා, අහගෙන ඉන්නවා. හරි, අපි හැඩකාරි ගීතය ගැන කතා කරපු හින්දා පුංචි කොටසක් කියමුද?
හැඳ වේහි පුද වැස්සේ උන්න තනියෙන් සීතලේ, ඇයිනාවේ මහමු වන්නට කියපන් මොකදේ කාරණේ. ලන්තෑරුම් එලියක් නිවුණ අඳුරින් කෙලුණා සාගරේ. කොල්ලවේ එල්ලි හිටිය මහර තනියෙන් පාලුවේ.
මොනා දනාගත බලාපොරොත්තු ඔබේ?
අනාගතයේ මගේ හෙදර කියාවෙන් මට යන්න පුළුවන් තැනක් තියෙනවා නම් මං උත්සාහවන්ත වෙලා එතනට යන්න මගේ අදිෂ්ඨානයක් තියෙනවා. මියුසික් පැත්තත් ඉස්සරහට ඉගෙනගෙන ඉස්සරහට වැඩිපුර රෝගීන් වෙනුවෙන් සින්දු කියන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා. එයාලත් එක්ක සින්දු කියනකොට අර දැනෙන සතුට මට අර කිසිම දෙයකින් ගන්න බෑ වගේ දෙයක් තියෙනවා.
මිල කරන්න
බෑ වගේ. එයාලා අපි සින්දු කියනකොට අහගෙන ඉන්න විදිහ, එතකොට එයාලා ඒවට අප්පුඩි ගහලා ඒ හල සතුට වෙනකොට දකින්න ඒ දකින්න දේ මට මගේ හිතට හරිම ප්‍රියයි. ඒ නිසා ඉතින් කොයිරෝ වලට ගියත් සින්දු කියනවා.
දැන් මේ වෙන විට ඔබ බොහොම දුර ගමනක් ඇවිල්ලා තේනවා. මේ ක්ෂේත්‍රයන් දෙකේදීම ස්තුති කරන්න ඕනේ කවුරු හරි ඉන්නවද?
ස්තුති කරන්න ඕනේ අකේ මුලින්ම මගේ අම්මටයි තාත්තටයි, ඒ වගේම මගේ සහෝදර සහෝදරියන් නෑදෑයන්, ඒ වගේම තමයි මගේ ගුරුවරුන්. ඔවුන් නිසා තමයි අද මම යම් දෙයක් ඉගෙනගෙන, යම් දෙයක් කියන්නේ මට ඉගෙන ගන්න පුළුවන් උපරිම තැනට මට ඉගෙන ගන්න ඔවුන් නිසා තමයි මට පුළුවන් උනේ. ඒ වගේම දෙරණට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් තමයි දෙරණ කියලා කියන්නේ. ගොඩක් අය ලංකාවේ දැනගත්තේ මාව දෙරණ හරහා. ඉතින් දෙරණ මාධ්‍ය ජාලයට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ලක්ෂිරි සර්ට, මාධව සර්ට, ශාම් මැඩම්ට, ඒ වගේම රාජිකාකටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ ගොඩාක් පිරිසක් ඉන්නවා මතක් කරන්න. ඒ වගේම මම ඉගෙනගත්තු NTS එකේ ගුරුවරු, ඒ වගේම දැන් මම සේවය කරන රෝහලේ අධ්‍යක්ෂකතුමා, ඒ වගේම මේට්‍රන්ස්, මේට්‍රන් මැඩම්ලා, සිස්ටර්ස්ලා, මගේ වාටුවේ මිස්ලා හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනි. මම හිතන්නේ හැමෝගෙම සහයෝගය හින්දා තමයි මට මේ වගේ අවස්ථාවකට ඇවිල්ලා කටයුතු කරන්න පුළුවන් වුණේ.
ඔව්.
ඒ වගේම මට මේ අවස්ථාවට ආරාධනා කරපු සියලු දෙනාටත් ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම තමයි මං වෙනුවෙන් SMS කරලා තරගයේ ඉදිරියටම ගෙනාපු සියලු දෙනාටත් මේ අවස්ථාවේ ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අක්කටත් ගොඩක් ස්තුති.
බොහොම ස්තුතියි අද දවස අපිත් එක්ක එකතු වුණාට. හෙදකම කියන්නේත් ගායනය කියන්නේත් වෘතින් දෙකක් වුණාට දෙකෙන්ම සිද්ධ වෙන්නේ අපේ සිත සුවතාවයට පත්කිරීම. ඒකටත් බොහොම ස්තුතියි ඔබට. එහෙනම් ප්‍රාර්ථනා කරනවා ඉතින් සියලුම බලාපොරොත්තු ඒ විදිහටම සාර්ථක වේවා කියලා, සුභ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.
ගොඩක් ස්තුතියි.